කරු නිමල් ලංසමැත්තම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. අපේ වසන්තය අපා අපේවත් වසන්තය අපා කරුමන්තුමා මුලාසෙට.
කතා කරන්න ගරුමන්තුමා.
කරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම හිතන්නේ විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මම හිතුවා විපක්ෂ නායකතුමා ඉතාමත් අරබර කතාවක් කරයි කියලා. හැබැයි මුළු රටේ ආර්ථිකය පිළිබඳව අපිට වඩා විශාල දැනුමක් තියෙන විපක්ෂ නායකතුමා, ආර්ථිකය පිළිබඳව අසල දැනුමක් තියෙනවා කියලා මේ සභාවට පුනපුනා කියන විපක්ෂ නායකතුමා අද මොකද්ද මේ ඇවිල්ලා කරන්නේ? විපක්ෂ නායකතුමා කියනවා සාන දෙන්න එතුමා යෝජනා කරලා තියෙනවලු, අරවා දෙන්නවලු, මේවද කොහෙන් දෙන්නද? අද අපේ රටේ වැටිලා තියෙන තත්ත්වය විපක්ෂ නායකතුමා ඉතාමත් හොඳට පැහැදිලිව පේනවනේ ඔබතුමාට. මේ රටේ තියෙන ආදායම මදි, වියදම ගෙවා ගන්න. ඒ නිසා මේ මහජන උපයෝගිතා කොමිෂමේ මේ කාර්යභාරය එතුමන්ලා හිතන්නේ මේක අඩු කරපුවාම, මේක අඩුවෙන් දුන්නම් එහෙම වෙන්නේ නැහැ. මොකද විදුලිය නිෂ්පාදනය කරන්නේ මහජන උපයෝගිතා කොමිෂම නෙමේ, විදුලිය බෙදාරින්නේ සභාපතිතුමා නෙමේ, විදුලිය නිෂ්පාදනය කරන අයට ඒ සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්නේ සභාපතිතුමා නෙමේ. එතුමාට කියන්න පුළුවන් ඕන එක පිස්සෙට්ට ඕන එකක් කියන්න පුළුවන්. අංගොඩ ඉන්න පිස්සව දොස්තර මහත්තයා කියාම කියනවනේ, දොස්තර මහත්තයා පිස්ස වගේනේ, පිස්සු ඇසිරෙන්නේ. ඒ නිසා පිස්සෙට්ට පුළුවන්. මම ඉතාමත් පෑදිල ලැජ්ජ වෙනවා මේ අමු ඔරෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳව. මොකද අපි දන්නවා ගෝල්ඩන් කී එකේදී සිද්ධියේදී MBSL එකට 50% ගන්න කිව්වම 25% තමන්ගේ ගිනුමට දාගෙන උසාවි ගිහිල්ලා අන්තිමට MBSL එකට 50% ගත්තේ. ජාත්‍යන්තර රොරෙක් සභාපති කියන්නේ. ඊළඟට මහා පිස්සෙක්. මොකද මේ රටේ මේ මිනිස්සුන්ට ඉතාමත් අමාරු තත්ත්වයක තියෙද්දි IMF එකේ සාන ටික ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක පරක්කු කරලා බිලියන 30 ගණනක් මහා භාණ්ඩාගාරයට අයිමි කරපු, මහා භාණ්ඩාගාරයට බිලියන 32ක් අයිමි කරනවා ඒ තීන්දුව ගන්න නොගැනීම තුළ. එනිසා ගරු කාංචන විජේසේකර මහත්මයා මා ඉල්ලා සිටිනවා අද දවසේ අපි එතුමාව ගෙදර අරිනවා. එතුමා කියන මේ ස්වාධීන පුද්ගලයෙලු එතුමා මොන ස්වාධීනද? මහින්ද රාජපක්ෂ කාලේ MBSL එක සභාපති වුණා, ඊට පස්සේ EDP එකේ සභාපති වුණා, ගෝඨාභයසේරට වැඩ කළා, කාර්යාල දීලා තමයි ওই සභාපතිකම ගත්තේ. මොන ස්වාධීනද? කවුද කියන්නේ? මොකද එතුමා තරඟ විභාග ලියලා ආවද? එතුමාගේ අම්මා තාත්තා ලියලා දුන්නද? ගෝඨාභයසේරට කඩේ ගිහිල්ලා තනතුර ගත්තේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව මේ එතුමායිනියෙන් පෙනී සිටින වෙනුවෙන් පෙනී සිටින කියනවා. මේ කිසිම කෝප් එකේ ඇවිල්ලා පැහැදිලිව පිළිගන්නා මොකද්ද තියෙන සුදුසුකම? මොකද්ද ගෝඨාභය රාජපක්ෂල වැඩ කිරීම? මේ වගේ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ මෙච්චර ගාණක් ගන්නේ කරලා මේවා අදලා සැපෙවුම් අදලා දුන්නම එතුමා ඒවා බලන්නේ නැතුව කියනවා අඩු කරන්න පුළුවන්, තව අඩු කරන්න පුළුවන්. පිස්සෙක් නෙමේ. මොකද මේ විදුලිය පිළිබඳව ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ටික තමයි විදුලි බල මණ්ඩලයේ ඉන්නේ. මේගොල්ලෝ තමයි ගන්නේ කිරීම කරන්නේ. ඒ නිසා මේ කොන්දක් තියනවලු, කොන්ද තියනවා නම් ඔය මේගොල්ලෝ පෙනී සිටින්නේ මොකටද? ආණ්ඩුවට විරුද්ධ නම් ඕන බෝල් එකට බැට් කරනවා. ආණ්ඩුවට විරුද්ධ නම් එහෙම නැතුව එතුමා හොඳින් ඉඳ නෙමේ. ඉතාමත් පෑදිලි ඔබතුමාට මම මේ විවාදය බාරග මේ පටන් ගන්න වෙලාවේ කියන්න ඕනේ. මේ මෙතුමල්ලා මම දැක්ක ඊයේ එතුමා ඊයේ මේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා මොනවද කියන්නේ? මහා ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය අද පාර්ලිමේන්තුවේදී එතුමා වෙනුවෙන් හිට ගන්න ඕල්ලු. අපි මහා ජනතාව පෙනී සිටින ඉඳ තමා එතුමා එළවන්නේ. මොකද මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න දෙන්න බෑ, භාණ්ඩාගාරයේ බංකොලොත් කරන්න දෙන්න බෑ, නිෂ්පාදනයේ විදුලි නිෂ්පාදනයේ කඩාවැටන්න දෙන්න බෑ, විදුලි නිෂ්පාදනය බෙදහැරීම නවත්තන්න දෙන්න බෑ. එතුමා කියන විදිහට කළොත් රටේ ආර්ථිකය වැටෙනවා, විදුලිය නිෂ්පාදනය කරන්න බැරුව යනවා, විදුලිය බෙදාරින්න බැරුව යනවා. ඒක තමයි එතුමා උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරන්නේ මොකද්ද? විදුලිය නිෂ්පාදනය කරන්න, පැය 24ම විදුලිය දෙන්න, විදුලිය බෙදාරින්න. ජනාධිපතිතුමා මේ ආණ්ඩුව බාරගත්තේ පැය 12ක් විදුලිය තිබ්බේ නැහැ. එතුමා සභාපති මොන බම්බුවද කළේ? එතුමාට කරන්න පුළුවන්ද විදුලිය නිෂ්පාදනය කරන්න? ජනකට පුළුවන්ද විදුලිය බෙදාරින්න? ජනකට පුළුවන්ද සේවාව බිඳ වැටුනම අදන්න පුළුවන්ද? බෑ. ඒක විදුලි වල මණ්ඩලය. ඒ නිසා මේ සභාපතිකමක් කරනවා කියන්නේ අරක දෙන්න මේක දෙන්න මේක අඩු කරන්න කියන එක නෙමේ. රටක ආර්ථික ක්‍රියාවලිය එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා මේ සියලු දේ ගැන බලන්න ඕනේ. ඒක තමයි අභ්‍යාචන අධිකරණයේ පැහැදිලි එතුමාව ගියාම ඔප්පු වෙනවා.
ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවා. එකක්වත් ඉදිරියට යන්න බැරුව වෙනවා. ඇයි ඒ? පෑදිලෙම උසාවිය තේරුම් ගන්නවා. මේ සමාජිකයෝ ගැන බලන්න නැතුව මොන ස්වාධීනද? මොන ප්‍රජාතන්ත්‍රවාදයේද? අනිත් සමාජිකයන්ගේ කිසිම අදහසකට සැලකිල්ලට භාජනය නොකර තමන් ජනාධිපති වෙන්න. මේ කේකට එක එක උනේනවානේ. සමහර අයට නගරාධිපති වෙන්න උනේනවා. සමහර අයට ඇමති වෙන්න උනේනවා. මෙතුමාට ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති වෙන්න උන. ඔහොම උනගත්තු අය හිටියනේ අපෝ කීදාක් හිටියද? අංගොඩ මානසික රෝහලට තමයි අරින්න වෙන්නේ. අංගොඩ මානසික රෝහලට. එතුමායිනම් පෙනීටි නායරවත් අරින්න ඕනේ අංගොඩ මානසික රෝහලට. මොකද මෙතුමා මේ කිසිම මේ රටේ ආර්ථිකය ගැන, මහා භාණ්ඩාගාරය ගැන, ජනතාවට මේ සේවාව ලබා දීම පිළිබඳව අඛණ්ඩව මේ සේවාව ලබා දෙන්නේ කොහොමද? සැපයුම් කරන්න මුදල් ගෙවන්නේ කොහොමද? මේ එකක්වත් නැතුව නිකං ඇවිල්ලා කියන අඩුක. ඉතින් ඒක වැළඳ ගන්නවා විපක්ෂය. ඒ විපක්ෂයට ඕනේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කට ඇරියොත් ගිල බදා ගන්නවා. බදාගද්දි පොඩ්ඩක් පරිස්සමෙන් බදා ගන්න. කොළරි බෝම්බේ පුපුරලා තමයි මැරෙන්නේ. බදා ගන්න යන්න එපා. එන හැම එකක්ම. මොකද බෝම්බයක් ඕක ගෝඨාභයසයට ගොට්ටල්ලල්ලල්ලා තනතුරු ගත්තේ. මහින්ද රාජපක්ෂට අල්ලලා තමයි තනතුරු ගත්තේ. එහෙම නැත්නම් කිසිම සුදුකමක් නැහැ. ඔය සභාපති අරිණං අද පාර්ලිමේන්තුවේ ආන්න ඕනේ. මොකද ආන්න ඕනේ? මෙතුමාට තියෙන සුදුසුකම මොකද්ද කියලා. මේ වෘත්තියේ මේ සභාපති එන්නේ ඒ වහන්නේ ආණ්ඩුවට විරුද්ධ නම් එතුමා කියලා වැළඳගෙන එනිසා ඉතාමත් පැහැදිලිව මං මේ අවස්ථාවේදී සභාවේ අවධානය යොමු කරන්න ඕනේ. පැහැදිලිවම එතුමා තමයි සිරාණි බණ්ඩානායක මැතිණිය. ඔය එළවන්න තේරින් කාරක සභාව තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරාණි බණ්ඩානායක මැතිණියට විරුද්ධ සාක්ෂි දුන්නේ. මේ පාර්ලිමේන්තුව තේරින් කාරක සභාව නියෝග කරලා එතුමිය එළවනවා. හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට. මේ පාර්ලිමේන්තුවෙන් සභාපතිකමෙන් අපි අද එළවමු. ඉතාමත් පැහැදිලිව තියන්නේ. එතුමාට සහයෝගය දෙන අයට පැහැදිලිව කියනවා අද එළවනවා. ඒ කියන්නේ සිරාණි බණ්ඩානායක මැතිණිය එළවන්න ප්‍රධාන සාක්ෂිකාරයා වුණේ මේ සභාපතිතුමා. එතකොට දිට්ඨ ධම්ම වේදේ කර්මයේ පරිසම් දෙනවා අද එතුමාට. ඒ පරිසම් දෙන වෙනුවෙන් තමයි මේ අය පෙනීටින වසලේ වෙනුවෙන් පෙනීටිනවා. මූ වසලෙක්. මේ ජනක රත්නායක කියන්නේ වසලෙක්. විපක්ෂ නායකතුමාද? ඉතින් එතුමා වසලෙක් ඉඳගන්නේ කියන එක අරුම පුදුමත් නැහැ. මොකද අපි පෑදිලියම දන්නවනේ වසලෙක්.
කාලය අවසන් නේ ගරුමන්තුමා.
එනිසා ඉතා පෑදිලිව මම මේ ගරු සභාවේ අපි පාර්ලිමේන්තුවේ ඉතාමත් පෑදිලිව කියන්නේ අපි මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ ආර්ථිකය වෙනුවෙන්, මේ රට ගොඩගන්න ආර්ථිකය ගොඩගන්න මේ රටේ සමස්ත ජනතාවට ඉතා හොඳ ආර්ථික ශක්තිමත් පදනමක් දැමීම සඳහා මේ ජනක රත්නායක සභාපතිතුමා පිස්සව ජාත්‍යන්තර ඔරාව එලවන්නද අපි කටයුතු කරනවා කියන එක මුළු රටටම බය නැතුව සද්ද නගා කොන්ද කෙලින් තියාගෙන නමින් නමරට මේ ඕන විදිහට අපි ඡන්ද දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මම යන වෙනවා. ස්තුතියි.
Honorable M.A. Sumandiran, you have 9 minutes.
Thank you, Honorable Presiding Member, to say a few words at this important debate. But before I do that, I must make a disclosure in terms of the etiquette for members of parliament. I am presently counsel for a petitioner in a Supreme Court Fundamental Rights Petition number 93 of 2023 that is pending in court, which is in support of the Fundamental Rights Petition number 86 of 2023 that has been filed by Mr. Janaka Ratnayaka. I don't appear for him, but since I am appearing for another petitioner in support of that petition, I think it's only proper that I disclose that. I have also appeared for Mr. Janaka Ratnayaka previously in an unconnected matter, and I think it's extraputante Kautilya. I will mention that too. This Public Utilities Commission was appointed in a particular way, and I think we must remember how this commission was appointed. As soon as President Gotabaya Rajapaksa assumed office, There was at that time a Public Utilities Commission. The chairman and members of that commission were pressurized to resign. They were threatened to resign. All these are matters of record. Some of them came out and said that they had received threats, and they succumbed to those threats, and they resigned. There was no motion in parliament to remove them. A different tactic was used by the incumbent president at that time to remove the chairman and Public Utilities Commission. All of these people who now want to get rid of this chairman were with the president at that time, were holding on to his coattails, campaigned for him, and screamed in this house that whatever he did was right. Today, they have abandoned him, and they are abandoning his appointees too. That is how this person came to be appointed. Nevertheless, I don't want to go into discuss personalities. I want to place before this house and this country a very important issue. This commission, by law, is vested with duty to ensure that the most economical and efficient service is provided to the public of the country. Most economical and efficient. The CEB can propose whatever they want, but by law, it's a Public Utilities Commission that must ensure that those who receive the services receive it in the most economical and the most efficient manner. Section 4 of this Act, of the Electricity Act, also says efficient use of electricity supplied to the premises must be ensured. What happened with regard to the tariff revision? The CEB made a proposal, rightly went before the Public Utilities Commission. And the Public Utilities Commission, through their own experts, examined it, and they came up with a slightly different tariff revision. A different scheme of tariff revision that would have ensured that the costs were actually met, without it damaging the most poor and the vulnerable in this country. This must be put on record. Electricity is generated, the minister is here, generated by various methods. Hydropower, NCRE, coal, naphtha, FO or HFO, and diesel. And the cost of electricity generated by these varied means also varies, and varies drastically. For instance, the hydro is the most economical, and the cost of producing hydroelectricity is far lower than what it costs to produce through diesel. Now, if people were to consume less, that is units 0 to 30, if all the consumers in Sri Lanka were to consume, all the domestic consumers are to consume between 0 to 30, hydroelectric power is sufficient. Hydroelectric power is sufficient, or maybe another method which costs slightly higher but nowhere near the cost of the diesel. So therein lies the rationale that the lower slabs must be charged at the lowest possible rate, because they don't put that extra burden on the country to produce more. They consume less. And if it is spread across, that slab should be charged the lowest. The CEB, as is customary, forecast a higher consumption of This is usually done by them. 16,520 gigawatts, which would have cost 722 billion Lanka rupees. But when cost increases, there is an elasticity and a reasonable estimate of the actual demand would have been around 15 million gigawatts and not 16.5.
And the cost Honourable Member, you have another two more minutes.
Thank you. Would have been equally less. Therefore, those who consume between 0 to 30, 31 to 60, could have continued to pay the cost of for electricity at the same rate. But what has happened? What has happened by your tariff increase, which this chairman opposed, and only he opposed, in the new composition of PUCSL that you have now, 0 to 30, the cost has increased by 275%. 31 to 60, by 270%. 61 to 90, by 162.5%. And lo and behold, from 91 to 120, no increase at all. So those who consume more don't have to pay more than what they are paying. But those who have been economically using the scarce resource of electricity, they have to pay 275% more. And it's no secret that tens of thousands of households have already had their electricity supply disconnected as a result of this tariff increase. So this is hitting the poor through the country is in economic crisis, but you don't take from those who don't have and give to those who have abundantly. That's a wrong principle. Those who are consuming more, I'm not saying take from the rich and give it to the poor. I'm not even saying that. All that I'm saying is those who
Honourable Member, time is up.
I'm winding up. Those who cost the country more because of their higher use are the ones. Thank you. Thank you. They are the ones who must pay for the increase in cost, and not the ones, not the poor, not the poorest of the poor, who have just two bulbs and a fan, perhaps just one bulb in their house for their children to study. Now you are increasing the cost of electricity for them by 275%. This cannot be permitted. And the one person, he is your choice. You steamrolled and chased the others away and brought him and installed him in that chair. At least that man has a conscience not to tax the poor. And when he speaks out of his conscience, you want to get rid of him. And that we can't allow, because we are here to represent the citizens of this country. And when we do that, we must speak more for those who cannot afford, those who are struggling to make ends meet, those who have already cut down on their meals from 3 to 2 to 1. Not for those who can afford and take the added pressure of this economic crisis that your government brought about to this country. It is you who are seated in the government rows, and some of you who have now crossed over, who are responsible for this economic crisis, who are responsible for all of this. And you can't put that burden on the poor, and that we will resist. Thank you. Before I sit down, Honorable Chair, before I sit down, I want to raise a question of privilege on behalf of Honorable Selvaraja Gajendran, who was manhandled by the police in Jaffna yesterday. He was seen being carried away by 6 policemen and dumped in a bush with thistles. He's still seated there right through the night. They arrested 9 other people for protesting in a peaceful manner. 9 people have been arrested and detained in Palali police station, where no access is given. to a lawyer or anybody, and Gajendran, Mr. Honorable Gajendran, was not arrested because they knew arresting a member of parliament would be a problem. But they carried him away physically and they have dumped him in a bush, and he's still seated in that bush while we are debating. This is a huge issue, and I'm raising it as a question of privilege on behalf of Honorable Selvaraja Gajendran. Thank you.
Thank you. Honorable Shehan Senasinghe, you have 9 minutes.
Garu Mulasanarula Mathitumani, Visheshayenma ada me yojana vivadayata ganna avasthave mama karunu kihipayak dakwanna kemathi. Ada api rata ithama darunu aarthika prapathayakata giyapu avasthawaka rajaya janadhipathuma madihat vela e wageema me rate samasta janathawa e sandaha sahayogaya laba deela rata yatha tattwayata pat karanna inna avasthawaka ඒ යථා තත්ත්වයට පත් කිරීමේ පදනම් විරහිත දේශපාලනික අරමුණක් එක්ක විරුද්ධ පක්ෂයේ බලල්ලතක් බවට පත් වෙලා මේ රටේ යථා කරන වැඩපිළිවෙලට බාධාවක් ඇති කරපු පුද්ගලයෙක් පිළිබඳව තමයි මේ පාර්ලිමේන්තුව තුළ අද විවාදයට අරන් තියෙන්නේ. මම කනගාටු වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යථා කරන වැඩපිළිවෙලේ ආර්ථිකයේ ඉතාම පල්ලැහැතනක ඉඳලා ජනතාවට අද සාමාන්‍ය සේවාවන් ටික සපයා ගන්න පුළුවන් අවස්ථාවකට රට ගෙනෙද්දී ඒක බාධා කරපු ප්‍රධාන පුද්ගලයෙක් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටීම පිළිබඳව මම කනගාටු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ මැදිහත් වීම මත අපිට පුළුවන් වුණා 2023 අවුරුද්ද සහින් ඉදිරි අවුරුදු ටික මේ රටේ නැවත මේ වගේ කලබගෑනියක් ඇති නොවෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. එතනදී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට රජයට සහයෝගය ලබා දීලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ නොවුණා. නමුත් ඉතාම වගකීමෙන් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මම කියනවා, මේ ජනක රත්නායක කියන පුද්ගලයා ක්‍රියාකලාපය ඔහුව මෙහෙවීම සිදු කරේ අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විරුද්ධ පක්ෂ කණ්ඩායම. ඒක අවිවාදයෙන් අපි පිළිගත යුතු කාරණයක්. ඒකට හේතුව තමයි මේ ජනක රත්නායකව පාවිච්චි කරා එක පැත්තකින් මේ රටේ අත්‍යවශ්‍ය සේවා සැපීමේදී සිදු කළ යුතු මූලික ප්‍රතිසංස්කරණ කරන්න රජය කටයුතු කළ අත්‍යවශ්‍ය සේවා ටික සපයද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ීරණ ණය වැඩසටහනට විරුද්ධ පක්ෂය මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න කියලා රජයට යෝජනා කරලා කියලා කිව්වට ඔවුන් ඒ වැඩසටහනම කඩාකප්පල් කරන්න සහ ඒ හරහා ජනතාව පත්වෙන දුකෙන් මුදවා ගන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනක රත්නායකව භාවිතා කරන්න පටන් ගත්තා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මේ කවුරු හරි අර්ථකථනය කරනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ශ්‍රී ලංකාවයි අතර පමණයි මේ එකඟතාවය තියෙන්නේ කියලා ඒක නෙවෙයි අත්‍ය தත්ත්වය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ලෝකයේ සමාජික රටවල් 190කට ආසන්න රටවල් වල මේ සමාජිකත්වය දරන මේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ප්‍රධාන ලෝකයේ පිළිගත් ප්‍රධානතම ආයතනය. එතකොට අපිට මේ ස්ථාවරත්වය අරගෙන එන වැඩසටහනට අපි අරගෙන යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තනුව තීන්දුව කරන්න බෑ මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. ඔවුන් අපේ ණය හිමියන්ට ඒ අවශ්‍ය විශ්වාසය ගොඩනැගුවා. අපි ණය හිමියන්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැගෙද්දී ඒ සඳහා මාර්ගෝපදේශය අපිට ලබා දුන්නා. එතනදී ඇති කරගත්ත එකඟතාවය සහ යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්න පුළුවන් වුණේ එතන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක එකඟ වුණත් අපේ ණය හිමියෝ සහ සමාජිකත්වයේ දරන ඒ විධායක මණ්ඩලයේ අනික් රටවල් අපිට විරුද්ධ වුණා නම් අපිට ඒ වැඩසටහනට ගිහිල්ලා අද ලංකාවේ මේ තියෙන තත්ත්වය ඇති කරගන්න බෑ. ඉතින් ජනක රත්නායක මැතිතුමාගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ුණේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මේ රට පැය 12ක් අඳුර තිබීම නෙවෙයි පැය 24 ම අඳුර තිබීම. පැය 24 ම අඳුර තිබීම තමයි ඔහුගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වුණේ. අද ඔහු වෙනුවෙන් අදහස් දක්වන සියලු මන්ත්‍රීතුමාලා ඒ වැඩ කටයුත්ත කිරීම වෙනුවෙන් ජනක රත්නායකට අනුග්‍රහය ලබා දුන්නා. ඒ හින්දා කවුරු හරි උත්සාහ කරනවා නම් මෙතන කියන්න මේ ජනක රත්නායකව ඉවත් කිරීමක් අයි මේ කරන්න යන්නේ කියලා. මම ඒකට එකඟ වෙන්නේ නෑ ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේ සිදු කරන්න යන්නේ මේ රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල මූලික වශයෙන් කඩාකප්පල් කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවරයන් ගැන මේක රජයේ වගකීමක්. ඒක රජයේ වගකීමක්. ආර්ථිකය කඩාවැටලා ජනතාව දුෂ්කරතාවයන් වලට පත්වීමේ වගකීම රජයක් බාරගත යුතු වෙනවා වගේම ආපහු නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වගකීමත් රජය බාරගත යුතුයි. ඒ වගේම එතනදී වෙනස්කම් කළ යුතු නම් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින්ම පමණක් මේ යථා කරන වැඩපිළිවෙල කරන්න බෑ ගරු මූලාශ්‍රාණුන මන්ත්‍රීතුමනි. එතනදී අපි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා වගේම ඊට විරුද්ධ වෙන පුද්ගලයෝ ඉන්නවට දේශපාලනික අරමුණකින් ඒකට විරුද්ධ වෙනවනම් ඒ බාධකයක් ඉවත් කරලා අපි ගමන් කළ යුතුයි. එහෙම නොකළොත් ඒක අසාධාරණය වෙන්නේ මේ රටේ මිලියන 22කට ආසන්න ජන කොට්ටාස වලට. විදුලිය නැති වුණොත් ඒක පක්ෂික ජනතාවට නැති වෙන්නේ නැහැ. තෙල් ටික නැතිවීම ඒක පක්ෂික ජනතාවට නැති වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තියෙන දුෂ්කරතාවය ඒක කණ්ඩායමකට නැති වෙන්නේ නැහැ. උද්දමනය 172ක තියෙන එක හොඳයි කියන්නද අද ඔහුට පක්ෂව මේ විපක්ෂය ඡන්දය දෙන්න කල්පනා කරගෙන ඉන්නේ. ඒ හිඳ ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මේ කිසිම කෙනෙක්ගෙන් පරිගැනීමකටවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දේශපාලන අරමුණක් එක්කවත් රජය අරගෙන තියෙන තීන්දුවක් නෙවෙයි.
විනාඩි දෙකක් ඔබතුමා.
මේක හුදෙක්ම මේ රටේ සමස්ත ආර්ථිකය යාවත් කාලීන කරලා යථාකරණයට ලක් කළා නැවත මේ වගේ තත්වයකට ඇති නොවීම සඳහා ගන්න පියවරක්. එහෙම නැති වුණොත් අපි කොහොමද රට පාලනය කරන්නේ? රටේ නැවත අස්ථාවරභාවයක් ඇති වුණොත්, දේශපාලන අස්ථාවරභාවයක් ඇති වුණොත්, රටේ නැවත සමාජ අස්ථාවරභාවයක් ඇති වුණොත්, අපිට අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහයෝගය අපිට අහිමි වුණොත්, අපි සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ වෙද්දී පළවෙනි රිවිව් එකට යෑමේදී අපිට ඒකට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණොත්, අපි අපේ ණය හිමියන්ට ප්‍රතිවෝගතකරණය කරන්න ඒ පොරොන්දු අපි ලබා දීලා අපි ඒ පොරොන්දු කඩන්න පටන් ගත්තොත් මොකද්ද ලංකාව සම්බන්ධයෙන් විදේශීය වශයෙන් සහ දේශීය වශයෙන් නැති වෙන විශ්වාසය? මෙන්න මේ දේ වැළැක්වීම සඳහා ගන්න පියවරක්. අවසාන වශයෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රධාන ආයතන 52ක් තියෙනවා රජය පිළිගත්ත. ඒ ආයතන 52කින් ගිය අවුරුද්දට 2022 අවුරුද්දේ අලාභය වෙල්ගම ඇමතුමා රුපියල් බිලියන 1000කට ආසන්නයි. මේ බිලියන 1000කට ආසන්න වෙද්දී මේ ප්‍රධාන 1000 අලාභයට කවුද වග කියන්නේ? මූලික වශයෙන් කණිත තල නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය, ඊළඟට විදුලි මණ්ඩලය. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ ණය හිමියෝ කියන්නේ අපි ණය පිළිබඳව තීන්දුවක් ගන්න, අපි සාධාරණ තීන්දුවක් ගන්න කටයුතු කරද්දී ඔයාලා ඔයාලගේ රට තුල නැවත දූෂණයක්, නාස්තියක්, වංචාවක් සිදු නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න. ඒ අනුව මට මන්ත අප්‍රතියෙන් අවසන් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම පිරිවැය මත පදනම් වෙච්ච මිල ක්‍රමයක් හදන්න. අපි මේ පිරිවැය මත මිල ක්‍රමයක් හදුවා විතරක් නෙවෙයි මූලාශ්‍රාරුණ මන්ත්‍රීතුමනි, ඒ හරහා මේ රටේ අහිංසක, දුප්පත් සහ අවදානම් සහගත තීරු වලට අවශ්‍ය සහනය අස්වසුම සුපසාධක වැඩපිළිවෙල තුලින් ලබා දුන්නා. ඒ හින්දා රජය අසීරු
අවස්ථාවක්
බාර අරගෙන තියෙනවා. මෙතන බාධා ඇති කරනවා නම් ඒ බාධා ඉවත් කරගෙන රට වෙනුවෙන් නිවැරදි දින්දුව ගන්න රජය ඒක මොහොතකවත් පසුපට වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් මේ සඳහා සියලු මන්ත්‍රීතුමාලගේ සහයෝගය අපිට ලබා දෙන්න, මේක ඔබ නියෝජනය කරන නොකරන සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරන යහපත් ක්‍රියාවක් කියන එක අමතක කරන්න එපා කියන කාරණාවත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Dayasiri Jayasekara, you have 7 minutes.
ගරු මුලසරණතු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ කාරණා කීපයක් මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම පළවෙනි කාරණේ තමයි මේ චෝදනා පත්‍ර පිළිබඳව තිබෙන කාරණා එකින් එක කතා කරොත්, විශේෂයෙන්ම මම කියන්න කැමති පළවෙනි චෝදනා විදිහට දාලා තිබෙන්නේ මම හිතන්නේ එතුමා සම්බන්ධව විදුලිය කැපීමට එරෙහිව අභියාචනාධිකරණයට යාම පිළිබඳව තමයි දාලා තියෙන්නේ. අපි දන්නවා මේ පනති බොහොම පැහැදිලිව තිබෙනවා මේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාව සියලු පාරිභෝගිකයන්ගේ අයිති ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියලා කතා දාලා තිබෙනවා.
හයි ගරු ඇමතුමා,
නිවැරදි කරන්න ඕන චෝදනාවේ නෑ නඩු දාපු එක. චෝදනාවේ තියෙන්නේ අධිකරණයෙන් දීපු නියෝගය. ඔහු ස්වාධීනව කටයුතු කළ නැහැ කියන අධිකරණ නියෝග දීලා තියෙනවා. නෑ නෑ, ඒක එහෙම නෙමෙයි දීලා තියෙන්නේ. ස්වාධීනව නෙමෙයි මම කියන්නේ.
නියෝගය කතා කරලා ඔබතුමා නියෝගය කියව
ඇමතුමා පොඩ්ඩක් ඉන්න මට කතා කරන්න.
වැරදි දේවල් කරා.
හරි, එයාලට ඔක එක එක දේවල් ගන්න පුළුවන්. අපි කතා කරනවා තමයි පස්සේ තියෙන්නේ. මම කියන්නේ කැමති ගරු මන්ත්‍රීතුමනි, මේකේ බොහොම පැහැදිලිව තිබෙනවා මේ තීරණය ගන්නේ ඒ තීන්දුව කොයි විදිහට දිනුනත් තීන්දුව ගන්නේ මේ මුළු කොමිෂන් සභාවම එකට එකතු වෙලා. මේක බොහොම පැහැදිලිව ඒ කොමිෂන් සභාවේ ගත්ත තීන්දුව තිබෙනවා. ඒ දිනයත් එක්කම විශේෂයෙන්ම 2:31 තමයි මේ කොමිෂන් සභාව රැස් වෙලා ඒකේ තීන්දුව ගන්නේ. මේ තීන්දුව කාටවත් නෙමෙයි ගන්න, මේ තීන්දුව නඩුපාරන්න ඕනේ කියලා. මේ රටේ ලංකාවේ අපස උසස් පෙළ කරපු ළමයි ලක්ෂ ගන්නකට ඉතාම අමාරු වෙලා විදුලිය කැපුවා. එදොල විදුලිය කපුවාම විදුලිය කැපීමට නවත්තන්න කියලා කිව්වා විදුලිය කපන එක කොමිෂන් සභාව විදියට. මොකද කොමිෂන් සභාවේ බලතල එක්ක ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා මේ රටේ ඉන්න ජනතාවගේ ඓතිහාසිකයන් සියලු පාරිභෝගිකයන්ට ඓතිහාසිකව ආරක්ෂා කරන්න කියලා. ඒ අනුව තමයි මේ නඩුව පවරන්නේ. නඩුවේ තීන්දුවක් වුණත් ඒකේ මේ ඕ වර්ධකාරයක් කරන වැඩපිළිවෙලක් නෙමෙයි තිබෙන්නේ. බොහොම පැහැදිලිව මම කියන්නේ කොමිෂන් සභාව තීන්දුවක් අරගෙන තමයි මේ නඩු පැවරීම කරේ. ඊළඟට ඊට අමතරව මම කියන්න කැමති මේකේ තුන්වෙනි කාරණේ මේ බල්ක් සප්ලයි එකක් ගත්තයි කියලා 2017 මේ සම්බන්ධව බොහොම පැහැදිලිව තිබෙනවා. ඒ කිසිම ක්‍රියාවලියක් ඒක ඇතුලේ ක්‍රියාත්මක කරලා නැහැ. මොකද ඒක හෝටලයක් විදිහට තමයි ඔහු පාවිච්චි කරලා තින්නේ. ඔහුගේ පුද්ගලික කාරණ මම ඒ තරම් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඊළඟට දැන් ඊළඟට මොකද සිද්ධ වුනේ? මේ නොරොච්චෝලේ පටන් ගත්තම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා 125කින් 100ට ගන්නකින් අපි මේ විදුලි බලය බිල අඩු කරනවායි කිය. දැන් මේ රටේ මේ තාප බලාගාරයක් හෝ විදුලි බලාගාරයක් හදපුවාම කවුරු හරි නායකයෙක් පොරොන්දුවක් දෙනවා නම් රටේ ජනතාවට මම මේක ඇදුවයින් පස්සේ සෑහෙන විදුලි බිල අඩු කරලා දෙනවයි කියලා. ඉතින් ඒකම ඇති මේ රටේ මිනිස්සුන්ව විනාශ කරපු හේතු සාධක වලට. මොකද හේතුව මෙතනින් පස්සේ 125කින් විදුලි බල අඩු කරනවා. 125කින් විදුලි බල අඩු කරපුවාම 2014 අඩු කරන්නේ වාර්ෂික බිලියන 250ක් වාර්ෂික ආදායම 2014-2022 අගෝස්තු දක්වා විදුලි බල මණ්ඩලයේ අලාභේ.
ඔබතුමාට බාධා කරනව නෙවෙයි, ඔබතුමා නඩු තීන්දුව නැවත නොමග යවනවා. කොමිසමේ තීන්දුවක් තිබුණ නැහැ නඩු දාන්න. ඒක තීන්දුවෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒස ඔබතුමා නඩු තීන්දුවක් අභියෝගයට ලක් කරන්න.
ඔබට කිව්වද?
කොමිසමේ තීන්දුවනේ නඩු තීන්දුව කියවා.
නෑ නෑ, කොමිසමේ තීන්දුව මම කිව්වේ නඩු දාන්න තීන්දුව කරන්නේ කොමිෂන් සභාව. හරිද? ඒක මේ පුද්ගලිකව ගරු කතාන ගරු මන්ත්‍රීතුමා පුද්ගලිකව ජනකරත්නායකට විරුද්ධව චෝදනා කරන්න තරම් කාරණයක් නෙමෙයි. මොකද එහෙනම් මුළු කොමිෂන් සභාවම ඉවත් කරන්න ඕනේ. හරිද? මොකද ඒක කොමිෂන් සභාවේ තීරණය තමයි නඩු පවරන්න ලොන් තියෙන්නේ. ඒ තීන්දුවේ කියලා තියෙනවා නම් අවකල්පියාවක් කරයි කියලා. එහෙනම් මුළු කොමිෂන් සභාවම අවශ්‍ය කරන්නේ. ඒක කතා කරන්නේ නේද? එක මිනිහෙක් අල්ලගෙන මේ වැඩේ කරන්නේ. එතුමා කියපෝ ප්‍රකාශවල ගැන මම කතා කරන්න යන්නේ නැහැ. එතුමාගේ ප්‍රශ්න ගන්නවක් තියෙනවා, ඒක වෙනම. හරිද? නමුත් මම කියන්නේ මේකේ තියෙන කරුණු මම මේ කතා කරන්නේ. ඒ නිසා දැන් මේ 2014-2022 අගෝස්තු දක්වා විදුලි මණ්ඩලයේ අලාභය බිලියන 325ක් බිලියන 320ක්. ඒ බිලියන 320 ආවේ මේ නොරොච්චෝලේ තාප බලාගාරය හදලා විදුලි බිල අඩු කරනවායි කියලා ජනාධිපතිවරයා රටේ කරපු ප්‍රකාශ ප්‍රතිඵලයක් විදියට. ඇයි ඔහු අඩු කරන 125කින්? මේක තමයි ප්‍රශ්නේ. හරි, එතකොට මට කරුණාකරලා කතා කරන්න දෙන්න. 2022
2014 සංශෝධනය නොකිරීම අවුරුද්දෙන් අවුරුද්ද නොකිරීම 25කින් අඩු කිරීම නෙමෙයි මොකද්ද මේ කියන්නේ
අකල ඔබතුමාගේ කතාවේදී කතා කරන්න මේක පොයින්ට් ඕඩර් යන්නේ මේනි කරුමන්තුමා මේ මේ අමතුමෙක් නැගිලා කතා කරන්න ගියාම මේ මේ ඔයා උත්තර දෙන්න ඔයා කතාවේදී මගේ හැම එකේම වචනේ මැදේ උත්තර දෙන්න වානේ කරුණාකරලා ඉඳගන්න හරිද මම මම කතා කරන් පස්සේ ආ උත්තර දෙන්න ඊට මේ මකර හික්මීමක් තියෙන්න ඕන පොඩක් ඉඳලා කතා කරන්න මිනිගුරු හදාගන්න කතා කරන්න දෙන්න අපේ වෙලාව ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමනි මේ 2014 මේ කරපු ක්‍රියාවලිය ප්‍රතිඵලයේ හින්දා තමයි එක කඩාවැටීමක් වුණේ ඊළඟට තමයි විදුලි බිල වැඩි කරේ නැත්තේ කවුද ඒ දේ වැඩි කරේ නැති කාර්මකවාණෝතුල තමයි මේ දිගින් දිගටම ගෙනිච්චම මේ කොමිසම් සභාව යෝජනා කරන්නේ විදුලි බිල වැඩි කරන්න කියලා විදුලි බිල වැඩි කරන්න යෝජනා කරන්න ඕනේ කවුද විදුලි බල මණ්ඩලය කරේ නැහැ ඒක විදුලි බල මණ්ඩලය කරන්නේ නැති තැන තමයි කොමිසම් සභාව යෝජනා කරන්නේ මොකද මේ දැන් අපි අපේ ලංසමැත්තුමා කිව්වා එතන තියෙන තත්ත්වයන් අපි අවබෝධ කරගන්න ඕනේ මොකද හේතුව මේ කොමිසම් සභාව ඇතුලේ තියෙන ටැරිෆ් එක ගැන වෙනම ගණන් හදන ආයතනයක් ඒතර වෙනම මේක තියෙනවා ඒක ක්‍රියා කරන නිලධාරින් මේක ඉන්නවා ඒ අය තමයි මේ ටැරිෆ් එක හැදුවේ හදලා ඒගොල්ලෝ කිව්වා මෙන්න මෙච්චර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරන්න කියලා ඒතර විදුලි බිල වැඩි කිරීමේ වැඩපිළ ක්‍රියාත්මක කරන්න යෝජනා කරන්නේ කවුරුත් නෙමෙයි කොමිසම් සභාව හරියටම බයින්න ඕනේ ඒකටයි හැබැයි කොමිසම් සභාව මේ යෝජනාව කරපුවාම ඒ අනුව විදුලි බිල වැඩි කිරීමේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා එතකොට මේ ජනවාරි මාසෙ තමයි මේක කරන්නේ 2021 ජනවාරි මාසේ මේ ටැරිෆ් එක වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා බෝඩ් එකෙන් එතකොට මාර්තු මාසේ යෝජනා තුනක් යනවා විදින් විට විදුලි බල මණ්ඩලෙන් මෙන්න මේ විදිහට මේවා කරන්න කියලා මම දැක්කා
ගරු මන්ත්‍රීතුමා කාලය
අවසන්යි ගරු ඇමතුමා ගරු ඇමතුමා ජූනි 8 වෙනිදා අපි කතා කරනකොට සාමාන්‍යයෙන් කරුණු හොයන්න කතා කරන්න මොඩේවයි කතා කරන්න ඇමතුමා ඇමතුමා ඔබතුමා කියනවා 2022 ජූනි 8
අවසන් කියන්නේ ඇමතුමා
ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා මේ අමාත්‍යංශ ගත්තත් ඔබතුමා මේ පැත්තට ආවත් කවුරුත් මේ අමාත්‍යංශ ගත්තත් ඇමතිවරයාට මිල ගන්න තීන්දුව කරන්න බෑ මම කිසි වෙලාවක වැඩි කරන්නේ නැහැ කියලා තමයි ඔබතුමා කියන්නේ මේක මේ කතාව තියෙන ඔබතුමා අරගෙන කියවන්න කරුණා කරලා හන්සාට කියවන්න කියපු දේව මේ එක තමයි ඔබතුමා කියපුවා ඔබතුමා වැඩි කරන්නේ නැහැ කියලා ඔබතුමා වැඩි කරන්නේ නැහැ කියලා කියනවා මේක මේ තියෙනවා අරගෙන කියවන්න හරිද
කාලය අවසානයි ගරු මන්තුමා
මට වෙලාව දෙන්න මම කියවන්න හරිද හරිද එතකොට මොකද කියන්නේ අපි
විවාදයක් කරන්න වෙලාව දෙන්න බෑ
ගරු මන්තුමා කාලය අවසානයි කිසි බලයක් නැහැ කියලා මේක වැඩි කරන්න හරිද හැබැයි මොකද අවසානේ කරන්නේ මේ විදුලි බිල වැඩි කරනවා මේ විදුලි බිල වැඩි කරන ගරු මුලසන මන්ත්‍රීතුමනි 275කින් 30 60 90 කියන එකක වලට තමයි වැඩියෙන්ම වැඩි කර වැඩ කළදී
කාලය අවසානයි
එතකොට මම එක විනාඩියක් කරගෙන ඔබතුමාට කතා කරන්න කැමතියි මොකද මේ මේ අපේ අපේ නෑ ඔබතුමා අවසන් කරන්න මොකද අද මේ මුලාසනේ දරන්නේ ඇත්ත කතා කරනකොට රිදෙනවා
ඒකයි
මේ තියෙන ප්‍රශ්නේ ඒකේ ඉඳ අපිට ප්‍රශ්නයක් නෑ ජනරත්නායක පිස්සෙක්කුද නැද්ද කියන
කාරණේ අපි කතා කරන්නේ
හැබැයි ඔහු ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල මේ මේකේ ඉඳ සමාජිකම් බලාත්කාරයෙන් අයින් කළා
ගරුමන්තුමා මට කාලය
අවසන් වැරදි තීන්දුවක් කරගෙන තමයි මේ ක්‍රියාත්මක කරේ ඒ නිසා මම කියන්න කැමති කරු මුලාසන මන්ත්‍රීතුමනි මේ කොමිසම් සභාවත් දැන් මේගොල්ලෝ අහෝසි කරන්න හදන ඊළඟට ඒ නිසා Tamanta අයින් කරගන්න
කන්ට්‍රෝල්
කරගන්න බැරි මිනිස්සු ඉදපාව කරු මන්ත්‍රීතුමා අවසාන විනාඩියක් ඒක බැරි වුණා මොකද කරන්නේ කොමිසම් සභාවත් අයින් කර දනකට තමයි මේගොල්ලෝ පත් කරලා තින්නේ ඒ නිසා අපි මේකට විරුද්ධයි කියන එක මම ආපහු නැවතත් මතක් කරන්න කැමතියි
ගරු ප්‍රේමනාත් ශ්‍රී දලවත්ත මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා
මයිකේ ඇමතුමාට දෙන්න
ගරු ඇමතුමා
විදුලි බල මණ්ඩලයේ පාඩුවට ඇමතිවරු බිල් නොගෙවපු එකත් පාඩුවක් තමයි කාලයක් තිස්සේ ගෙවපු නැති කට්ටියත් හිටියා
ගරු ප්‍රේමදත් සි 12 මැතිතුමා
ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ
මොකද්ද පොයින්ට් එක ඔබතුමාගේ
ෆෝඩ
මොකද්ද ඔබතුමා පොයින්ට් එක
ඉතාමත් පැහැදිලිව සභාව දැනුවත් කරන්න ඕනේ අපි මේ කොමිෂන් සභාව අවශ්‍ය කිරීමක් රජයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ සභාවක සා රට නොම ගෑවන්න ගරු දයසිරි ජයසේකර ඇමැතිතුමා කිව්වා අපි කොමිෂන් එක අවශ්‍ය කරන්න යන. අපි පෑදුලිය පිස්සව අයින් කරනවා මිසක් කොමිෂන් එක අයින් කරන්නේ නැහැ කියන එකයි.
ගරු ප්‍රේමදත් සිද්දලවත් ඇමැතිතුමා ඔබතුමාට විනාඩි 8 කාලයක් ලැබෙනවා.
සුදි ගරු සභාපතිතුමනි ප්‍රථමයෙන්ම නව පාර්ලිමේන්තු මහලකම්වරියට ස්තුති සුභපතනවා. එකම නියෝජ්‍ය ලේකම්වරයාට සුභපතනවා. මේ අවස්ථාවේ විශේෂයෙන් මම කාරණා කීපයක් විශේෂයෙන් පෞගී කාලේ කතා කරපු කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලම මම මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිගින් දිගටම මේ ඊයේ දිනේ එහෙම කතා කරා මේ ත්‍රස්තවාදීන් සමරන්න මේ ස්තම්භයක් හදන්න යනවා කියලා කාරණේ සම්බන්ධයෙන් ඉතින් පැහැදිලිව මේ අදාළ වාර්තා කියවන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ කාරණා මතු කරන ඒ අයට මේ සිවිල් අරගල මගින් මිය ගිය අය සම්බන්ධයෙන් කියන කාරණේ හොඳට බලන්න. අපි කිසිම වෙලාවක මේ ත්‍රස්තවාදීන් සමරන්න ස්තම්භය දන්නේ නැහැ. සිවිල් අරගල කිව්වම 1971 උනේ සිවිල් අරගලයක්, 89 උනේ සිවිල් අරගලයක්. අපේ මේ 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 තියෙන ත්‍රස්තවාදී ප්‍රතිපල තුල මියගිය සිවිල් වැසියන් ස්මරණය කරන්න තමයි මේ කියන කාර්ය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා කියලා කියන්නේ. නමුත් එහෙම ත්‍රස්තවාදීන් සමරන්න අපි ඉන්න ආණ්ඩුවක කිසිම වෙලාවක එහෙම ස්තම්භ හදන්න ඉඩ කර දෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලිව කියනවා කරන සහ මේ ජාතිවාදී තත්ත්වයන් තවත් අවුලවන්න එපා කියන කාරණේ කියන්න ඕනේ. මොකද හේතුව? එක කාරණයක්. දැන් මේ මම දැක්ක පෞගිය කාලේ මට චන්දර උදව් කරපු කෙනෙක් තමයි මහින්ද කහඳගම මහත්මයා. එතුමාට එදා අරගලේ දවසේ පහර දීලා පාර දාලා අපිට ඇත්තටම දුකයි එක දැක්කාම ඊට පස්සේ ඒ ප්‍රශ්නේ අපි අමතක කරලා අපේ කෙවල් කුඩු කරලා අපි අමතක කරලා බලන් හිටියට පස්සේ දැන් අපිට පේන්න තියෙනවා මේ මිනිසුන්ව ප්‍රකෝප කරනවා. ඒ මිනිස්සුන්ට නැමත වතාවක් දුරකතරෙන් ආමන්ත්‍රණය කළා. ඔහුව ප්‍රකෝප කරනවා. නැමත මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි පිළිකුලෙන් ഇതുව හෙලා දාගෙන කරුණාකරලා මේ රටේ සාමාන්‍ය තත්ත්වය මේ ගුටිකෑවේ අපිට විශාල වශයෙන් පාඩු සිද්ධ වුණා. සමහර අවස්ථාවල අපේ මන්ත්‍රීවරයෙක් මිය ගියා. ඉතින් එහෙම තියෙද්දි නැවත වතාවක් මේ මිනිස්සුම ප්‍රකෝප කරන්න එපා. අපි සියල්ල අමතක කරලා මේ රටේ ඉස්සරහට වැඩ කරා යන්නේ. අපේ වෙල්ගම ඇමතුමා ඉන්නවා. එතුමා දන්නවා මේ මං කියන කාරණේ මේ කාරණේ සම්බන්ධ නැවත වතාවක් මඩේ දාන්න එපා කියන කාරණේ පැහැදිලිව කියන්න කැමතියි. ඊළඟ කාරණේ. අද දිනේ මේ කතා කරන කාරණේ ගත්තාම කරු සභාපතිතුමිය තුමනි විශේෂයෙන් මට මතකයි කෝප් කමිටුන් මේ අදාළ ආයතනේ පළවෙනි දවසේ ආපු දවස. කෝප් කමිටු මේ පාර්ලිමේන්තුව පත් වූ දවසේ ඉඳලා මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් හැටියට සක්‍රීය ලෙස මේ කෝප් කමිටුව තුල අපි දායකත්වය දුන්නා. ඒ අවස්ථාවේදී මම අහපු එක ප්‍රශ්නයක් තිබ්බා. It was a tricky question, honorable sir. As a lawyer, you know. මම ඇහුවේ, මම එතුමගෙන් ඇහුවා ඔබතුමාගේ පත්වීමට ඔබතුමාට තියෙන සුදුසුකම කුමක්ද? ඒක මම අහනවා. ඔබතුමාට තියෙන දේශපාලන සුසුකමක් නේද කියලා මං හිතන්නේ. මේ 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 මුළු කාර්යය සම්බන්ධයෙන් අපි වරද්දගත් එතෙන්දී එතුමා පැහැදිලිව කියනවා එතුමාට තියෙන දේශපාලන සුසුකම් දෙක. එතකොට මේ කියන මහා ලොකු ස්වාධීන කියන මේ PUCSL මේ මේ කියන ස්වාධීන කොමිෂන් සභාවේ කොහොමද මම මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩ කරා නම් මං ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩ කරා නම් මේ කියන සුදුසුකම් මේ කියන දේශපාලන සුසුකම් තියෙනවා කියලා ඔහුම පිළිගන්නේ? ඒ අසහ ඔහු පිළිගත්තා. ඒ අදාළ චරිතේරත් මහත්තයා තමයි ඒ වෙලාවේ කොප් කමිටු සභාපති වෙලා හිටියේ. මම හිතන්නේ ඒ වෙලාවේ තමයි තීන්දුවක් ගන්න තිබ්බේ ආණ්ඩුවට. ඒක තමයි මූලික අවස්ථාව. මොකද හේතුව මේ කමිටුවේ සභාපතිවරයා දේශපාලන වශයෙන් ගතිභාවයක් දේශපාලන සුදුසුකම් මත මේ ස්වාධීන කමිටුවට පත් වුණා කියන කාරණේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පුද්ගලයා මේක ඇවිල්ලා මේ පුද්ගල අනුබද්ධ ප්‍රශ්නයක් තියෙනවා. එක වෙලාවක මම මිනිස්සුක විවේචනය කරන්නේ මම දකින්න එතුමා අත් දෙකට මොරලෝසු දෙකක් බැඳලා ඉන්නවා. මගේ පාර්ලිමේන්තුවේ කිව්වා මට ඒක ප්‍රශ්නයක් ඇතුණා. මොකද සාමාන්‍ය ක්‍රමෙන් පරිභාවයක එතුමාට අයිති දෙයක්. හැබැයි මේ සියලුම කාරණාක බැලුවාම ඒ මාධ්‍ය ආයතන නොයෙකුත් අය විපක්ෂය බොහොමයක් දෙනා මේ කාරණා ඉස්මතු කිරීම තුළ මම හිතනවා එතුමාත් අමුතුම ජාතිය ඇඳුමක් ඇඳගත්ත කියන කාරණා තමයි මට පේන්න තියෙන කරු සභාපතිතුමනි. ඒ தত্ত্বය තුල යම් ආකාරයේ සාකච්ඡාවක් තුල යම් ආකාරයේ ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් තුල එතුමත් එක දීර්ඝ කාලිනව යන්න තිබ ගමන් මඟ වෙනස් සුච ස්වරූපයක් තමයි මට පේන්න තියෙන්නේ. දැන් අද විපක්ෂ නායකතුමා දිගින් දිගටම කිව්වා මේ ශිෂ්‍යෝ කියලා. ශිෂ්‍යෝ නෙමෙයි අපි 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 මේ පාර උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යෝ ගැන විතරක් නෙමෙයි කරු සභාපතිතුමා අපි හිතන්නේ. අපි හිතන්නේ මේ රටේ අනාගත ඉස්සරහා අනාගතය තුල සමස්ත පාසල් ප්‍රජාව ඉඳලා වැඩ කරන සහ වැඩ කරන වැඩ නොකරන වයෝවෘද්ධ ජනතාව දක්වා සියලුම සමස්ත ප්‍රවේශියගේ විදුලි ප්‍රශ්න විසඳනවා. ඒ ප්‍රශ්න විසඳනකොට අපහසු දුෂ්කර තීරණ ගන්න වෙනවා. ඒ මගට යනකොට කවුරු හරි කෙනෙක් විශ්වාස කරනවා නම් කවුරු හරි කෙනෙක් තීරණ ගන්නවා නම් නෑ අපි මේ වෙලාවේ ඒ PUCSL චෙයාර්මන් එක්ක අපි හිට ගන්නවා. මොකද හේතුව ඔහු මේ තීරණය ගත්තා කියලා ඒක තමයි පටුයි. මංතන විපක්ෂ විපක්ෂයට සුදුසු නැහැ එහෙම පටුවා කරන වැඩ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ චෝදනාව වලට එහාට ගිහිල්ලා මම කරුණාකරලා ආරාධනා කර සිටිනවා මීට අවුරුද්දකට ආසන්න කාලයකදී මේ පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුවේ කර්ම විමර්ශනය කරන කෝක් කමිටුවේ ඒ අදාළ PUCS ලා ආයතනයේ කෝක් කමිටුට ගෙනාවු වෙලාවේ ඒ වීඩියෝ පටය නරඹන්න කියලා මම හෘද සාක්ෂියට එකඟව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියලා මේ ලැප්ටොප් එක එලියට අරගෙන ඡන්ද දෙන්න ඉස්සලා බලන්න. මෙන්න වෙන පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන කාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඒක ඒක බලලා තමන් තීරණය කරන්න මේ පත්වීම දේශපාලන පත්වීමද නැද්ද කියලා. මොකද ඔහු කියනවා නම් මගේ පත්වීම දේශපාලන පත්වීමක් කියලා. එතනින් එහා තව මොකද
කාරණා? Honorable member you have another 2 more minutes.
ගරු සභාපතිතුමනි තුමනි ඒ නිසා මම විශ්වාස කරන්නේ මේක මම මම කිසි වෙලාවක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අවශ්‍යතාවයකුත් නැහැ. මේ ඇත්තම විපක්ෂ නායකතුමා කිව්වත් කොච්චර කිව්වත් මේ අපි ඊළඟ ජනාධිපතිවරණය එතුමා තමයි අපේක්ෂක කියලා එතුමා කඩිමුඩියේ පක්ෂ සම්මේලනයක් ඇති කරලා එතුමාගේ අපේක්ෂකත්වයට තහවුරු කරගත්තේ සමහර විට එතුමාට අර්බුදයක් ඇති වෙන්න පුළුවන් හිතෙන්න පුළුවන් එතුමාගේ අපේක්ෂකත්වයට යම් ගැටලුකාරී තත්වයක් ඇති වෙනවාද කියලා ඒක මං සැකයක් ලෙස විසයි මං විශ්වාස කරන්නේ. නමුත් මේ කාරණා දෙක බැලුවම පක්ෂ විපක්ෂ දේශපාලන අනාගත ඒ අයගේ මැතිවරණ ව්‍යාපාර නෙවෙයි බලන්න ඕනේ රටේ අනාගතේ රටේ රට කොහෙටද අපි යන්නේ කියන එක. අපි පාර්ලිමේන්තුවක් හැටියට තීන්දු తీරන අරගෙන මේ අපිට තියෙන මේ මේ අපි කොහෙද මේ ආකාර මේ තියෙන PUCSL මේ අදාළ පනත් කෙටුම්පත ප්‍රකාර පනත ප්‍රකාරව අපිට තියෙන නීතියේ ප්‍රතිපාදන අනුව අපි කටයුතු කරන්නේ. කිසිම අනීතික දෙයක් නෙමෙයි. ඕනම පුද්ගලික කර සභාපතිතුම ඔබතුමා දන්නවා පත් කරාන ඉවත් කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ ඉවත් කරන ක්‍රමවේදයට අපි අනුගත වෙලා තිනවා. ඒක දේශපාලනිකද ඒක අදේශපාලනිකද කියන කාරණේ නෙමෙයි. නමුත් ඔහු පත් වුණා නම් පත් කරපු ක්‍රමයේ වගේම ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. ඉවත් කරන ක්‍රමය තමයි අද අප දිනේ අප අද දිනේ මේ සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ. අපි මේ විවාද කරන්නේ. ඉතින් ඒ නිසා පුද්ගලානුබද්ධව එහාට ගිහිලා ඒ අයට යුතුකමක් දෙන ආණ්ඩුවත් එක්ක කටයුතු කරන් ඉස්සරහට යන්න. ඒ අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලින් එහාට ගිහිලා තමන්ගේ ඉදිරි දේශපාලන අනාගතය ගැන එහාට ගිහිලා අපිට තීන්දුව తీරන ගන්න එනවා. ඒ තීන්දුව తీරන ගන්න අවස්ථාවක හිටිය තමයි මම හිතන්නේ අපි මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් මේ මේ සභාපතිතුමා ඉවත් කරන්න. මොකද අපි දිගින් දිගටම දැක්කා ඔහුගේ ක්‍රියාකලාප තුළ තනි මතයට කටයුතු කරන ස්වරූපයක්. දිගින් දිගටම මේ රට බංකොලොත් වෙලා තියෙන අවස්ථාවක මේට අහිංසක මිනිසුන්ට විදුලිය කැපිලා තියෙන අවස්ථාවක ඔහුත් එක්ක එකතු වෙලා වැඩ කරන බැරි තත්ත්වයක් මුරණ්ඩු ලෙස වැඩ කරන තත්ත්වයක් අපි දැක්කා. තමන්ගේ න්‍යාය පත්‍ර වල වැඩ කරන තත්ත්වයක් දැක්කා. එහෙම වැඩ කරන්න බෑ. හැබැයි ඔහුට තියෙන දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඔහුට පුළුවන් මේ තැනින් ඉවත් වෙලා ගිලා ඔහුට ඕන දේශපාලනයක් කරන්න.
ඔහුට ඕන ටයිම් මිස් අප් කරන්න.
ඒ නිසා විශේෂයෙන්ම අවසාන වශයෙන් මම ආරාධනා කරන්නේ මේ පහුගිය ජූනි ජූලි මාසේ කෝප් කමිටුව නරඹලා තව පැය කීපයක් තියෙනවා අපිට ඡන්දෙ තියන්න. කරුණාකරලා තීන්දුව తీරන ගන්න කියලා මම අපේ අපෙන් වෙච්ච විපක්ෂයේ മന്ത്രിවරුන්ටත් මම කියනවා මේ සම්බන්ධයෙන් තවත් හොඳ අවධානයක් පාට කණ්ණාඩි බලන්න නැතුව පාට කණ්ණාඩි බලන්න නැතුව ඔහු ස්වාධීනද පක්ෂග්‍රාහීද දේශපාලන ගැත්තෙක්ද කියන කාරණේ ඔහු විසින්ම පිළිගත්ත ඒ වීඩියෝ බඩ නරඹලා තීන්දුවක් ගන්න කියන කාරණාත් මතක් කරේ මම නියම බොහොම ස්තුතියි.
Thank you honorable Iran Vikramaratne you have 6 minutes.
Thank you. Countries the world over moving from democratization and globalization into good governance. And this is evidenced in institutional changes, the principal-agent relationship created between policymakers and independent commissions. This is a new trend the world over. It is a rule-based method where rules are clearly defined. And it is also shaping preferences where everything is not just determined by majoritarian votes of national politics. The Sri Lankan parliament has a bizarre record on some of these issues. We have had members in this chamber who voted for independent commissions in the 17th amendment. Then the same people in the 18th amendment voted to abolish the independent commissions. Then once again we bring a 19th amendment and we bring in independent commissions. Then in the 20th amendment, we bring another amendment creating an authoritarian system, putting all the power in one individual. And then we bring a 21st amendment to reintroduce the independent commissions. I mean, this is the record of the Sri Lankan parliament and some MPs who have been voting on this. Today, we are moving a resolution to undermine the independent commissions by actually removing a chairman of an independent commission. Now, Janaka Ratnayaka and family, from what we have heard, was not allowed into the gallery of parliament today, and that's to be completely deplored. Because even if a person is being convicted in a court of law, the person can be present there. So why not? He has no voice here. But at least as an observer, to listen to the arguments that are made against him, he has not been allowed. But we are allowing an MP who has smuggled gold and who has come into the parliament today to vote on this resolution. I mean, surely there's a lot that all of us have to rethink about our behavior. In a case in 1999 against Elections Commissioner Dayananda Dissanayake by Karuna Tilaka, it's in the Sri Lanka Law Reports 157, I'm reading from page 182, the Supreme Court said this: should the first respondent have insisted on the polling being held on the 28th of August 98?
Honourable Member, you have another 2 more minutes.
6 minutes. While I appreciate the difficult situation in which he was, nevertheless, it is necessary to remember that the Constitution assures him independence, that he may be fearlessly insist in basically pursuing his cause. So what he is saying here, the court says that an independent commission or commissioner can go to court to make sure that their orders and directives are carried out. That's the point. And therefore, this PCCS person has done the right thing. So intimidation and interference of independent commissions will throw a fear in all commissions and commissioners and is a threat to democracy in this country. Digan digatama api hahuwe ekaratarang horek innawa kiyala. Ada ahanna labuna horu dennek innawa kiyala. බාර අයිතිකාරයෝ කුඩු මුදලාලිලා ගල්වැලි ජාරාරංකාරයෝ කොමිස් කාක්කෝ ඉන්නවා කියලා ජනමතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ 225 එළවන්න ඕනේ කියන ජනමතයක් තියෙන පාර්ලිමේන්තුවක් ඇවිල්ලා ස්වාධීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක්ව නිරපල දාන වෑයමක තමයි අපි ඉන්නේ. ඉතින් මම මෙතන සඳහන් කරන්නේ සභාපතිතුමනි, දැන් ඉන්න සභාපතිතුමාට හුණු ගන්න නෙමෙයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. උසස් පෙළ සිසුන්ට ඒ අයගේ විභාග කරන කාලයේදී දිගින් දිගටම විදුලිය සැපයීමටවත් පරිභෝජනය කරන අයගෙන් අඩුවෙන් පරිභෝජනය කරන අයගෙන් අඩුවෙන් ලබා ගන්නටත් වැඩියෙන් පරිභෝජනය කරන අයගෙන් වැඩියෙන් මුදල් ලබා ගන්න එකේ මොකක්ද වරද කියන එකයි මම අහන්නේ. මහජන මතය විකෘත වන පාර්ලිමේන්තුවක් තුල රටට අවශ්‍ය තීරසාර වැඩපිළිවෙලක් කරන්නට බෑ. මේ සිල්ලර ආණ්ඩුවට හරියමෙන් වැඩ පිළිවෙලක් නැහැ. එහෙනම් අපි ඉක්මනින් කළ යුත්තේ මොකක්ද? අපි කළ යුත්තේ මහජනතාව ඉදිරියට ගිහිලා මහමැතිවරණයකට මුහුණ දීලා අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි, රටට අලුත් වැඩ පිළිවෙලක් හදන්න. ඒ අභියෝගය බාර ගන්න සමගී ජන සන්ධානය ලෑස්ති කියලා මම මේ අවස්ථාවේදී සදහන් කරනවා. ස්තුතියි.
Thank you. Honorable Professor Ranjit Bandara, you have 8 minutes.
මූලස්ථානාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසය පරීක්ෂා කළ බලනකොට අද විවාදයට ගන්න මාතෘකාවට සමාන මාතෘකා ඕන තරම් අපි සාකච්ඡා කළා තියෙනවා. නමුත් අවාසනාවකට අපි දෙපැත්තට බෙදිලා මේ සාකච්ඡාවේ මූලික හරය විනාශ කරමින් ඉන්නේ. එනිසා මූලාස්නාරූඪ මන්ත්‍රීතුමනි, මම කැමති ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කරන්න. අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේ ස්වාධීන කොමිෂන් වල කාර්යභාරය පිළිබඳව ඒ කොමිෂන් සභාවලට පත් කරන සමාජිකයන්ගේ හැසිරීම රටාව තුලින් කරුණු විභාගයට ගන්න. මේ කාරණය පිළිබඳව දිගින් දිගටම විවිධ මට්ටම්වල සාකච්ඡා, සම්මන්ත්‍රණ, සංවාද, පුවත්පත් සාකච්ඡා මෙයාදි බොහෝ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළා. නමුත් අවාසනාවකට අපි දෙපැත්ත බෙදිලා මේ සාකච්ඡාව කරන නිසා කවුද හරි, කවුද වැරදි, කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියන කාරණය පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් තිබුණා. අද මේ සංවාදයේදී විෂය භාර අමාත්‍ය ගරු කාංචන විජේසේකර මැතිතුමා, මේ කාරණය පිළිබඳව ඉතා ගැඹුරු හරවත් සංවාදයක යෙදුණා. එතුමා මූලික කාරණා පහක් මේ සංවාදයට ප්‍රවිෂ්ටයක් විදිහට ඉදිරිපත් කළා. මා විශ්වාස කරනවා මේ කාරණා පහ පිළිබඳව අපි ප්‍රමාණවත් ආකාරයට තවම සාකච්ඡා කළේ නැහැ. ඒ වගේම එතුමා තව ඉතා වැදගත් කාරණයක් ඉස්මතු කළා. ඒ තමයි ඇයි මේ වගේ සංවාදයකට අපි මේ ගෞරවනීය සභාවේ දවසක කාලයක් පාවිච්චි කරන්න කියලා. ඔව්, ඒකත් එක්කත් යම් ප්‍රමාණයකට අපිට එකඟ වෙන්න පුළුවන්කම තියෙනවා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මේ ස්වාධීන කොමිෂන් සභාව මගින් මේ රටේ මහජනතාව අපේක්ෂා කරන්නේ ලංකාවේ විදුලි බල සැපයුම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව අපක්ෂපාතී තීන්දු තීරණ පිළිබඳව කිසියම් ආකාරයක මැදිහත්වීමක්. හැබැයි මේ මැදිහත්වීම අපි දැක්කා දිගින් දිගටම සිද්ධ වුණේ එක්තරා විදිහක තරගකාරී පරිසරයක් මුල් කරගෙන. අපේ ගරු ප්‍රේමනාථ සී දොළවත්ත මැතිතුමා පහුගිය කෝප් කමිටු සාකච්ඡාවකදී හෙළිදරව් වෙච්චි කාරණා ඉදිරිපත් කරමින් මේ කාරණය තවුරු කළා. යම්කිසි කොමසාරිස්වරයෙක් කියන්නා වූ ස්වාධීන කොමිසමක සභාපති ධූරය දරනකොට එතුමා කටයුතු කළ යුත්තේ තමන් විශ්වාස කරන දේශපාලන මතය මුල් කරගෙන නෙමෙයි. නමුත් දිගින් දිගටම අදාළ නිලධාරියා කෝප් කමිටු හමුවේ කරුණු ඉදිරිපත් කරනකොට පැහැදිලිව කියලා තියෙනවා, මම අහවල් දේශපාලන කඳවුරට අයත් කෙනෙක්, අහවල් දේශපාලන සම්බන්ධතා නිසා තමයි මේ තනතුරට මම පත් වුණේ කියලා. ඒ නිසා මුල් වටේදීම අපිට ඒ අපක්ෂපාතිත්වය ඒ ස්වාධීන කොමිසම තුළ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙය එක්තරා විදිහක පාඩමක්. ස්වාධීන කොමිසන් සභාවලට පුද්ගලයන් පත්කිරීමේදී ඒ පුද්ගලයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. එසේ නොවුනොත් මෙවැනි අර්බුද විශේෂයෙන් ස්වාධීන කොමිසමක කටයුතු කරන කෙනෙකුට ඔහු දන්නා සියලුම වර්ණ එකම චක්‍රයකට එකතු කරලා කරකවල පේන පාටින් මුලස්සනාර මන්ත්‍රීතුමනි මේක සුදු පාට පේන්න ඕන. නමුත් අවසනාවකට මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය කරන පසුබිම මේ හරහා නිර්මාණය කර ගන්නවා. එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන මතධාරාව තවුරු කිරීම සඳහා වන යෙදවුම් මම මේ හරහා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා
කියලා කෙනෙක් තර්ක කරමින් තම මතය ජනගත කිරීමට උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා ස්වාධීනව කටයුතු කරයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. එනිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, විෂයභාර අමාත්‍යතුමා ඉදිරිපත් කරපු මේ මූලික චෝදනා පහ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන්නට ඕන. එහෙම නැතුව මේ ආණ්ඩුවේ අවසානය සලකුණු කරනවායි කියලා හිතාගෙන අපි දේශපාලන මතය තහවුරු කරන තර්ක මේ සභාව තුළ ඉදිරිපත් නොකළ යුතුයි. අපි දන්නවා සුවිශේෂ කාරණා රැසක් මේ රටේ දරන්න බැරි මිලකට විදුලි බලය අලෙවි කිරීමට විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණා. ඒ පිළිබඳව යම්කිසි ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම හරහා පාරිභෝගිකයාට අත්වන වාසිය පිළිබඳවයි මෙවැනි ස්වාධීන කොමිෂන් සභා හරහා මඟ පෙන්වීම ලබා දිය යුත්තේ විදුලි බල මණ්ඩලයට. නමුත් අපිට පේනවා විදුලි බල මණ්ඩලයට එවැනි මඟ පෙන්වීමක් කරනවාට වඩා විදුලි බල මණ්ඩලයට ඉදිරිව කටයුතු කරන ස්වභාවයක් තමයි පහුගිය කාල සීමාව තුළ අපි මේ ස්වාධීනයයි කියන කොමිෂන් සභාව තුළින් දැක්කේ. ඒ කොමිෂන් සභාවේ සමාජිකයෝ විටින් විට ඉල්ලලා අස්සුණා. එනිසා මේව තමයි ගරු මන්ත්‍රීතුමනි අපි සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ. බොහොම ස්තුතියි.
ස්තුතියි.